ගරු ඒ.එම්.එච්. අබේරත්න ගරු මන්ත්‍රීතුමා විනාඩි 11ක් කාලයක් ඔබතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ භූගෝලීය දර්ශක නැත්නම් ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේටර්ස් ලියාපදිංචි කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ සම්පාදනය කරන ලද රෙගුලාසි සලකා බැලීම. නමුත් මට ප්‍රශ්නයක් තියෙන, ඇත්තටම මේ කාරණයට අද දවසේ අපෙන් සාධාරණයේ ඉෂ්ට වුණාද කියන ප්‍රශ්නය මට තියෙනවා. කොමුණත් මේ රෙගුලාසි වල මූලික පරමාර්ථ වන්නේ අනවසර භාවිතයේ වැළැක්වීම, ඒ වගේම නිෂ්පාදනවල සත්‍යතාව සහ ආර්ථික වටිනාකම පවත්වා ගැනීම, ඒ වගේම පාරිභෝගිකයන් සඳහා එබඳු නිෂ්පාදනවල අව්‍යාජ තත්ත්වයේ සහතික කිරීම වගේ කරුණු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ භූගෝලීය දර්ශක පිළිබඳව අපි වර්තමානයේ කතා කළාට ඇත්තටම මේකට දිගු කාලීන ඉතිහාසයක් තියෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ අශෝක අධිරාජයා වෙතට යවුව ලංකාවේ මැණික් තොගයක් හිතවත්කමට. ඒ මැණික් බලපු අශෝක අධිරාජයා කීවලු, මේ වගේ මැණික් අපට නෑ ඉන්දියාවේ කියලා. රතනානි ඊදිසානි එත්තමේ නත්ති, අපට මේ වගේ මැණික් නෑ ඉන්දියාවේ. එතකොට අතීතයේ ලංකාවේ මැණික් පිළිබඳව එහෙම භූගෝලීය දර්ශකයක් තිබුණා. ලෝකේ අනිත් තැන්වලත් එහෙමයි, යුරෝපෙත් එහෙමයි. මේ භූගෝලීය දර්ශක පිළිබඳ සංකල්පය නිසාම ලෝක ඉතිහාසය වෙනස් වුණා. 1453 ඔටෝමන් තුර්කිවරු කොන්ස්තන්තිනෝපලයේ ඒ කාලයේ නැගෙනහිර රෝම අධිරාජ්‍ය අගනුවර අල්ලගත්තා. ඒ වෙනකොට ගොඩබිම් මාර්ග ඔස්සේ තමයි යුරෝපයට වෙළඳ කටයුතු සිද්ධ වුණේ. පෙරදිග හිටපු විශේෂයෙන්ම මුස්ලිම් වෙළඳ ප්‍රජාව පෙරදිග තිබුණු කුළුබඩු වගේ දේවල් යුරෝපයට අරගෙන ගියා. කොන්ස්තන්තිනෝපලයෙන් තමයි යුරෝපයට හුවමාරු වුණේ. යුරෝපා වෙළඳ ඇවිල්ලා වෙනස් ජිනෝවා වගේ නගරවලින් ඇවිල්ලා. හැබැයි කොන්ස්තන්තිනෝපලේ අල්ලගන්නවත් එක්කම ගොඩබිම් වෙළඳ මාර්ගය ඇහුරුණා. ඒ නිසා යුරෝපීය රටවල් විශේෂයෙන්ම පෘතුගාලය වගේ රටවල් පෙරදිගට එන්ඩ අලුත් මාර්ග හෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි වස්කෝදගාම ඉන්දියාවට එන්නේ. ඇවිල්ලා කියන පළවෙනි ප්‍රකාශය තමයි අපි කුළුබඩු හොයාගෙන ආවා කියලා. එතකොට මේ පෙරදිග කුළුබඩු සොයාගෙන මේ අවශ්‍යතාවය ඔවුන්ට දැනුනේ ඉන්දියාව, ලංකාව, ඒ වගේම නැගෙනහිර ආසියානු දූපත්වල මේ කුළුබඩු වලට ඒ කාලේ ලෝකයේ තිබුණු ඉල්ලුම. අපි දන්නවා පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ඉස්සල්ලාම අරගෙන ගිය කුරුඳු. ගිවිසුමක් අත්සන් කරනකොට ගිවිසුමේ හුවමාරු මාධ්‍ය වුණේ කුරුඳු. අද ඩොලර් වගේ එදා කුරුඳු වලට තමයි ඉල්ලුම තිබුණේ. ඒ නිසා මේ භූගෝලීය දර්ශක අපට විශේෂයෙන් සැලකිල්ලට ගන්න ලෝක ඉතිහාසයේ වෙනස් වුණෙත් මේ නිසාම තමයි. නිසා අපි ඇත්තනම කනගාටු වෙනවා. 2003 තමයි මේ බුද්ධිමය දේපළ පනත ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ රටේ ලෝකේ. ඊට කලින් 2003 ඉඳලා 2025 වෙනතුරු අපට මීට අදාළ රෙගුලාසි සම්මත කරගන්න නොහැකි වුණේ කුමන ප්‍රශ්නයක් නිසාද කියන කාරණය අපි ඉදිරියේ තියෙනවා. කොහොම වුණත් මේ සම්මත කර ගැනීම ඇතුලේ අපට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. මම අර කලින් කියපු ඉතිහාසය වෙනස් වුණ එකේදී ලංකාවේ අලියැතුන් අග්නිදිග ආසියාවේ ජනප්‍රිය වෙලා හිටියා. ඒත් අලි හිටියා, අලියැත්තු. හැබැයි ලංකාවේ අලියන් තමයි විශේෂ වැදගත්කමක් තිබුණේ. මොගල්වරු ඉන්දියාවට ඇවිල්ලා යුද්ධ කරද්දි ලංකාවේ අලියැතුන් ඒ යුද්ධ භූමියේ හිටු බව සඳහන් වෙනවා. ඒවත් භූගෝලීය දර්ශක තමයි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි සම්පූර්ණ කළාට පස්සේ අර සිලෝන් ටී සිනමන් වගේම අපට තවත් දේවල් එකතු කරගන්න පුළුවන්. වනාතවිල්ලුවේ කජු තියෙනවා. ඒ කජු ඉතාම විශිෂ්ට ගණයේ කජු. නමුත් අපි ජාත්‍යන්තරයේ වනාතවිල්ලුවේ කජු වලට අත්පත් කරගෙන තියෙන ස්ථානය කුමක්ද? අපි බාස්මතී ගේනවා ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, වෙනත් රටවල් වලින්. හැබැයි කරුවල ගස්වැවේ බාස්මතී හොඳට හැදෙනවා. කරුවල ගස්වැවේ බාස්මතී වලට ලෝකෙ මොකද්ද තියෙන අවකාශය? නවගත්තේගම කළු බුලත්. ලොකු ඉල්ලමක් තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොලේ. නමුත් මේ කියන වටිනාකම ඒවට අත්පත් කර දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. පොළොන්නරුව කුමාරගම මල් ගම්මානේ ඕකීඩ් වර්ග සහ විශේෂ මල් වර්ග රාශියක් තියෙනවා. හැබැයි මේවට ජාත්‍යන්තර වෙළඳපොළක් අත්පත් කර දීමට අපි අසමත් වෙලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම නවගත්තේගම ප්‍රදේශයේ තියෙන මිරිස් වැවෙන කලාපයක්, ඒ මිරිස් සුවිශේෂයි. නමුත් ඒවා පිළිබඳව අපි ඇත්තටම කතා කරන්නේ නැහැ, අපි දන්නේත් නැහැ. ඒ වගේම තමයි කල්පිටියේ පේර, ඒ වගේම දෙලුම්, මේ වගේ දේවල් වලට වටිනාකමක් අත්පත් කර දීමට අද දවසේ අපි මේ සාකච්ඡා කරන භූගෝලීය දර්ශක වලට අදාළ රෙගුලාසි සම්මත කිරීමෙන් හැකියාව ලැබෙනවා කියන කාරණය සඳහන් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා උඩවලවේ, කැලණියේ, පඬුවස්නුවර ඉතා විශිෂ්ට මැටි කර්මාන්ත තියෙනවා, මැටි නිෂ්පාදන තියෙනවා. අපි මේ ලංකාව ඇතුළේ මේවා පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. හැබැයි ජාත්‍යන්තර වෙළඳපොළේ මේ නිෂ්පාදන සඳහා විශේෂ ඉඩකඩක් අපට හදාගන්න පුළුවන්. මේ රෙගුලාසි සම්මත කිරීමෙන් ඒ අවස්ථාව ලැබෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පිළිම තලාවේ පිත්තල කර්මාන්තය වගේ දේවල්, ඒ වගේ වේවැල් දෙනී වේවැල් නිෂ්පාදන, මෙන්න මේවට මේ වගේ නිරත වෙන ප්‍රජාවට විශේෂ වටිනාකමක් ලබා දෙන්න, නැත්නම් උන්ගේ නිෂ්පාදනවලට වැඩි අගයක් ලබා දීම සඳහා තමයි මේ රෙගුලාසි අපට සම්මත කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි පොල් ගහ ගැන කතා කළා, වයිට් කොකොනට් ඔයිල්, පිරිසිදු සුදු පොල් තෙල් ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කපිල සෙනවිරත්න මහත්මයා මේ පිළිබඳව විශේෂ පර්යේෂණ කරලා තියෙනවා. ඒ පර්යේෂණවල ප්‍රතිඵල අපි ලෝකෙට ගෙනිහිල්ලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ ප්‍රතිඵල හරියට ලෝකෙට ගෙනිහිල්ලා මේ සුදු පොල් තෙල් පිළිබඳව
තව විනාඩි දෙකයි කරු
අපි මේ අදහස් ඉදිරිපත් කළොත් විශේෂ වටිනාකමක් ලැබෙනවා. මම අවසන් කරන්නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. උදේ කතා කරු මගේ දිස්ත්‍රික්කයේ මිත්‍රයා මේ වෙලාවේ මෙතන නැතුව ඇති. පොල් ගැන කතා කළා, පොල් මිල ගැන කතා කළා. ඔව්, පොල් මිල වැඩි තමයි. ඒ කාලේ මිල අඩුයි, හේතුව පොල් ලක්කරයක් දුන්නේ රුපියල් දෙකට. පොල් ලක්කරේ රුපියල් දෙකට දුන්නු කාලේ ඉතින් පොල් ගෙඩියක් ලාභයි තමයි. දැන් එහෙම ගන්න බෑ. ඒ නිසා මම අවසන් කරන්නම්. ඔව්, මේ ලංකාවේ කීර්තිනාමය පිළිබඳව කතා කළා. මහා දැවැන්ත ණය ප්‍රමාණයක් අරගෙන මහමග මිනිසුන් මරා දැපපු යුගයක කීර්තිනාමය අත්පත් වෙලා තිබුණේ කොහොමද කියන එක අපි දැක්කා. අද අපි නැවත ඒ කීර්තිනාමය ගොඩනැගීම සඳහා කටයුතු කරමින් ඉන්නවා රජයක් හැටියට. ඒ වගේම අර නිදහස් උත්සවයේ කජුකාපේ ගැන කතා කළා, රට කජු කෑම ගැන. සමන්ත ඇමතිතුමා රට කජු කෑවේ රට කාපු අය ඒ පිළිබඳව ඉදිරිපත් කරන විවේචනය සාධාරණ නැහැ කියලා මම හිතනවා. මම අවසන් කරන්නම් ඒකටම ඌණපූර්කයක් එකතු කරමින්. ධම්මපදයේ මෙහෙම තියෙනවා, අප්පස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති, මංසානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්ස නොවඩ්ඩති. බොමිස්සති.